You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳයි, දැන් අපි හැමනම් සූදානම් වෙමු ලෝකයේ තතු විත්ති පිළිබඳව කතා බහ කරන්න සුපුරුදු පරිදි සිකුරාදා දවසේ ලොව වටා විශේෂාංගයෙන්. ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානමින් සිටිනේ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලක්ෂි.
අපි අද කතාව පටන් ගන්නේ දැන් පසුගිය මාසයක් පුරාවටම දිගින් දිගටම කතා බහ වෙමින් පවතින තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන් වුණු මාධ්‍යවේදී ජමාල් කෂෝජිගේ මේ ඝාතන සිදුවීමට අදාළ පසු සිදුවීම් පිළිබඳව ඔක්තෝබර් මාසයේ දෙවනිදා සිදුවුණු මේ සිදුවීම පිළිබඳව තාමත් ලෝකයේ කතා බහ කරන එක අතහැරලා නැහැ. මොකද මේ සම්බන්ධව තියෙන සිදුවීම් තාමත් උණුසුම් නිසා. දැන් පසුගිය වකවානුවේදී අපි ඔබට තොරතුරු හෙළිදරව් කළා මේ ජමාල් කෂෝජි ඝාතනයේ පසුපස සිටිනවා අය කියලා CIA ක තොරතුරු හොයාගෙන තියෙනවා අය කියලා. සෞදියේ ඔටුන් නැහිමි රජකුමරු මොහමඩ් බින් සල්මන් රජකුමරු සම්බන්ධයි කියලා. නමුත් දැන් ඊයේ පෙරේදා වෙනකොට අපිට වාර්තා වෙනවා මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ මතය යම්කිසි ආකාරයකට ප්‍රකාශ කළ තියෙන ආකාරය. අමල්, මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතය හරහා කොයි වගේ දෙයක්ද ලෝකයට කියාපාන්නේ කියන කාරණාව පිළිබඳවයි මා මුලින්ම දැනගන්නට කැමතියි. මොකක්ද ඒ සම්බන්ධයෙන් තියෙන අලුත්ම තත්ත්වය?
දිලක්ෂි, ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින්දම මේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියාවේ ඒ ඔටුන්න හිමි කුමාරයා පිළිබඳව ඒ නැගී ආපු චෝදනා පිළිගැනීමට කැමති වුණේ නැහැ. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ CIA එහෙම නැත්නම් මේ ඇමරිකාවේ රහස් ඔත්තු සේවය විසින් මේ ඝාතනය සම්බන්ධයෙන් කරුණු අඩංගු වාර්තාවක් පිළිල කරයි කියලා ඇමරිකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තමයි මේ වාර්තාව පිළිබඳව ලෝකයට වාර්තා කරලා තියෙන්නේ. මේදී සඳහන් වෙන්නේ ඔටුන්නහිරි හිමි කුමාරයා ඍජුවම ජමාල් කෂෝගීගේ ඝාතනයට සම්බන්ධ වුණා. ඒ සඳහා ඒ නියෝග ලබා දුන්නේ මොහමඩ් බින් සල්මන් ඔටුන්න හිමි කුමාරයයි කියලා. ඉතින් ඇමරිකාව තුළම ලොකු පීඩනයක් දැන් එල්ල වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ කාරණාව සම්බන්ධයෙන් සෞදි අරාබියාවට එක්කෝ ආර්ථික සම්බාධක පනවන්නට, එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් හෝ සෞදි අරාබියාවේ රජයට ඍජුවම ඒ බලපෑම කරන්න. මොකද මේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ඒ ලිපි සපයපු ඒ මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නටයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට දිගින් දිගටම ඒ පීඩනයක් එල්ල වෙනවා. නමුත් මෙතන ඒ සියල්ලම මැඩපවත්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම තදින්ම කියා සිටින්නේ තමන් සෞදි අරාබියාවත් එක්ක විශාල වෙළඳ ගනුදෙනුවලට එළඹිලා තියෙනවා. එතකොට මේ සෞදි අරාබියාවත් එක්ක ඇති කරගත්තු ඒ වෙළඳ ගිවිසුම් නිසා විශාල රැකියා සංඛ්‍යාවක් ඇමරිකාවේ ජනතාවට ලැබිලා තියෙනවා. ඒ දෙරට අතර තියෙන සම්බන්ධතාවය කිසිම විදිහකින් මේ එක් පුද්ගලයෙක්ගේ ඝාතනය නිසා අඩාලවන්නට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ අනුව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කොතරම් සාක්ෂි ඔහුට ඉදිරිපත් කළා තිබුණත් ඔහු කියා සිටින්නේ මේ කාරණාව සම්බන්ධයෙන් තමන් තවමත් මොහමඩ් බින් සල්මන් ඔටුන්නහිරි හිමි කුමාරයාට ඇඟිල්ලක් දික් කරන්නට අකමැති වෙන බවයි.
ඔව්, දැන් ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් යම්කිසි ස්තුතියකුත් පළ කරලා තියෙනවා කියලා සෞදි අරාබිය විසින් මේ තෙල් මිල අඩු කිරීම හා සම්බන්ධවත්. දැන් මෙතනදී හෙළිදරව් වෙනවා දැන් මේ ආර්ථිකය හා සම්බන්ධ කටයුතු වලට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඒ සඳහා ඇමරිකාවත් සෞදි අරාබියාවත් අතර තියෙන සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කරගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් කැමතියි කියලා. මේ පිළිබඳවත් ලෝකයා කතා බහ වෙමින් තියෙනවා නේද?
ඔව් දිලක්ෂි, මෙතන ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මීට කලින් අවස්ථාවලදී ප්‍රකාශ කළා ද්විපාර්ෂික වෙළඳාම ඩොලර් බිලියන 500කට එහා යන ගිවිසුමක් කියලා. ඉතින් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා මේ වෙළඳ ගිවිසුම් ලෝක ඉතිහාසයේ ඇතිවෙච්ච ලොකුම වෙළඳ ගිවිසුම්ය. ඒ නිසා ඒ කාරණාවත් සැලකිල්ල අරගෙන තමයි ඔහු මේ සෞදි අරාබියාවත් එක්ක තියෙන සම්බන්ධතාවයන් පිළිබඳ ඒ ඉදිරි තීරණ ගන්නෙ කියලා. අර ඔබ කිව්වා වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් මේතනදී ඇත්තටම ලෝක තෙල් මිල ගැනත් අවධානය යොමු කරා. මේ ජමල් කෂෝගීගේ ඝාතනය සිද්ධ වන අවස්ථාවේදී ලෝකයේ තෙල් මිල බැරලයක් ඩොලර් 82ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට තිබුණා. නමුත් මාසයකට අධික කාලයක් ඇතුළතදී ඉතාමත්ම ශීඝ්‍රයෙන් තෙල් මිල පහත වැටුණා. මේකට හේතුවනේ දිලක්ෂි, ලෝකයේ විශාලතම තෙල් නිෂ්පාදකයෙක් වන රට සෞදි අරාබියාව මේ වෙනකොට තෙල් නිෂ්පාදනය වැඩි කිරීම තුළින් වෙළඳපොලේ තෙල් මිල පහර දැමීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියාවට ස්තුති කරනවා පමණක් නෙවෙයි, ඔවුන්ව පැසසුමට ලක් කරනවා. මේ ආකාරයට තෙල් මිල බැරලය ඩොලර් 53ක් 54ක් වගේ ප්‍රමාණයට අඩු කිරීම සම්බන්ධයෙන් හුඟක් රටවල ඩොලරේ අගය බොහොම ශීඝ්‍රයෙන් ඉහළ යන අවස්ථාවක ඒ රටවල තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණා. නමුත් සෞදි අරාබියාව පෞද්ගලික සති කිහිපයේදී තෙල් මිල අඩු කිරීම තුළින් ඇමරිකාවටත් ඒ වගේම අනෙකුත් රටවල්වලටත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටවල්වලටත් තෙල් මිලේ ජාත්‍යන්තර මිල අඩුවීම නිසා යම් කිසි සහනයක් ලබා ගන්නට හැකි වුණා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ පිළිබඳ අවධානය යොමු කරලා මේ එක ඝාතනයක් නිසා ඇමරිකාවට ඉතාමත් වටිනා ද්විපාර්ශ්වික ඒ සම්බන්ධතාවය කඩාකප්පල් කරන්නට ඒකට කිසියම් බාධාවක් එල්ල කරන්නට සූදානම් නොවන බවත් අවධාරණය කරලා තියෙනවා.
දැන් එතකොට ඔය අතරතුරේදී අපි දැක්ක පසුගිය සතියේදී සෞදි රජතුමා මේ ජමල් කෂෝජි ඝාතනයෙන් පස්සේ සෑහෙන කාලයක් නිහඬව ඉඳලා මාධ්‍ය හමුවට පැමිණියා ප්‍රකාශයක් නිකුත් කරන්න. ඉතින් ලෝක මාධ්‍ය බොහොම අවධානයෙන් බලාගෙන හිටියා සෞදි රජු මේ ජමල් කෂෝජි ඝාතනය පිළිබඳව අඩුම තරමින් කනගාටුව ප්‍රකාශ කිරීමක්වත් කරයිද කියලා. නමුත් රජතුමා ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. ඔහු කතා බහ කළේ ඉරානයේ න්‍යෂ්ටික අවිගණදෙනුව සම්බන්ධ වන ගිවිසුම සහ යේමනයට සෞදි අරාබියාවේ තියෙන මැදිහත්වීම. ඔබ දන්නවා යේමනයේ තියෙන මේ හූදී සටන්කරුවන් සමග තියෙන මේ සිවිල් යුද්ධය නිමාවටපත් කිරීම සඳහා එයට එරෙහිව සෞදි අරාබිය ප්‍රමුඛ යුද සංධානයේ යුද වැදී සිටිනවා ගුවනින් සහ ගොඩබිමින්. ඉතින් ඒ සම්බන්ධව තමයි ඔහුගේ විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණේ. ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා මේ යේමනයේ ඇති වෙලා තියෙන මේ විශාල අර්බුදකාරී වාතාවරණය නිමාවටපත් කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමත් මේ සම්බන්ධව තියෙන අලුත්ම තොරතුරුත් අපි ඊළඟට දැනගන්න කැමතියි.
ඔදුලුක්ෂේ අතරම යේමනයේ මේ වෙනකොට ඒ අවුරුදු 3කට අධික කාලයක් පවතින යුද්ධ නිසා සෑහෙන සිවිල් ජනතාවක් පීඩාවට පත් වෙලා තියෙනවා. සෞදි අරාබියාවත් එක්සත් එමිර රාජ්‍යයත් තමයි ප්‍රබල විදිහට මේ අවස්ථාවේදී යෙමනය තුළ යෙමන රජයට ආධාර හැටියට ආයුධ ලබා දීමත් ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සිද්ධ කරන්නේ. සෞදි අරාබියාව දැන් එකඟ වෙලා තියෙනවා යෙමනය තුළ සාම වැඩපිළිවෙලකට යොමු වෙන්නට. මේකට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම සහිතව දෙසැම්බර් මාසයේ පළවෙනි සතිය වෙනකොට ස්වීඩනයේදී මේ සියලුම පාර්ශ්වයන් එකතු වෙලා යේමනයට සාමය ගෙනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. ඉතින් ඒකේ මුල් පියවරක් හැටියට මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක් යේමනට ගිහිල්ලා මේ ගැන සාකච්ඡා පවත්වලා මේකට ඇමරිකාවෙත් සහය ඇතිව අලුත්ම සාම වැඩපිළිවෙල වියත් කිරීම සම්බන්ධයෙන් එක්තරා එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. වාර්තා වෙන විදිහට සෞදි අරාබියාවේ රජුරුව මේ කටයුත්තට ඔහුගේ ආශිර්වාදය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ කටයුත්ත ස්වීඩනයේ ආරම්භ වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.
ඔව්, දැන් මේ අවුරුදු 3ක් වගේ කෙටි කාලයක් වුණාට මේ සිවිල් යුද්ධය හරහා නිර්මාණය වුණු පසු ඛේදවාචක ඉතාමත්ම දරුණුයි. විශේෂයෙන්ම ළමුන්ගේ පැත්තෙන් ගත්තොත් ළමුන් විශාල සංඛ්‍යාවක් මේ ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට කෑම බීම පවා නොමැතිව කුසගින්න ඉසිරෙන ළමුන් ප්‍රමාණය පිළිබඳවත් ලෝකයා කතා බහ වෙනවා. මේකත් සැලකිය යුතු කාරණාවක් නේද අමා?
ඔව්, දිල්දුක්ෂ, ඇත්තටම ඉතාමත්ම ඛේදජනක කාරණා වෙලා තියෙන්නේ මේ පහුගිය අවුරුදු 3 ඇතුළතදී යේමනයේ කුඩා දරුවන් 85,000කට අධික පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ ළමයි ජීවිතක්ෂයට පත් වෙලා තියෙන දිල්දුක්ෂි මේ යුද්ධයෙන් ඍජුවම තුවාල ලැබලා එහෙම කාරණාවක් නිසා නෙමෙයි, ඇත්තටම කුසගින්න නිසා. හාමතේ ඉඳලා තමයි මේ ළමයි ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම කුසගින්නෙන් පෙළෙන දරුවන්ට ජාත්‍යන්තර වශයෙන් ආධාර ලබා දීමට උත්සාහයක් ගන්නවා. නමුත් කුසගින්න නිසා දරුවන් මේ 21 වන සතවර්ෂයේ මේ විදිහට දකින්න ලැබීම ඉතාමත්ම කනගාටුවට කාරණාවක් මුළු ලෝක ප්‍රජාවගේම. අපි කතා කරේ කුඩා ළමුන් 85,000ක් මේ විදිහට ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් ඒට සමගාමීව මේ වෙනකොට රටේ ජනගහනයෙන් මිලියන 14ක විතර වගේ ප්‍රමාණයක් කුසගින්නෙන් මේ වෙනකොට පීඩාවට පත්වලා කියනත් වාර්තා වෙනවා. ඇත්තටම යේමනය අරාබිකරේ රටක් වුණාට අරාබියේ තියෙන ඉතාමත්ම දුප්පත් රට හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ දුප්පත්කමට අමතරව මේ විදිහට යුද්ධවදින අවස්ථාවේදී ඇත්තටම රටේ ජනතාව තමයි මේකෙන් දැඩි පීඩාවට පත් වෙලා තියෙන්නේ.
ඔව්, මේ ඛේදජනක වීඩියෝ පට මාදුටුව පසුගිය සති කිහිපය තුළදී මේ දරුවන් සම්බන්ධව යෙමනේ දරුවන් තනකොළ ආහාරයට ගන්න ආකාරය, ඒ වගේම දෙමාපියන්ට දරුවන්ට කන්නට දෙන්නට දෙයක් නොමැතිව ගස්වල තියෙන කොළ කඩාගෙන තම්බලා දරුවන්ට කන්න දෙන ආකාරය පිළිබඳව මේ වීඩියෝ පටවල මා දුටු ඇතර මේක හද කම්පා කරවන බොහොම සෝචනීය අත්දැකීමක් බලන්නට සංවේදී දසුන්නේ වීඩියෝ පටය ඇතුළත් වෙලා තිබුණා. ඉතින් එයින් කියා පාන්නේ මේ යෙමනේ සිවිල් අරපදේ කොයිතරම් දරුණු අතකට හැරිලා තියෙනවද කියලා. මීළඟට අපි අවධානය යොමු කරමු ඇෆ්ගනිස්තානයේ සිදුවුණු හදිසි මරාගෙන මරණ ප්‍රහාරය පිළිබඳව. විශාල සංඛ්‍යාවක් ජීවිත හානියට පත් වුණා කියලත් වාර්තා වෙනවා. මේක කාගේ කොහොම කොයි ආකාරයෙන් සිදුවුණු ප්‍රහාරයක්ද කියලත් තොරතුරු දැනගන්න කැමති.
ඔව් දිලක්ෂි, මේක පෞගිය කාලේ කාබුල් නුවර සිදුවෙච්ච මරාගෙන මරණ ප්‍රහාරත් එක්ක බලපුවාම මේ මෑත කාලෙදී ඇතිවෙච්ච විශාලතම ප්‍රහාරය හැටියට දකින්නට පුළුවන්. මෙතන 50කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම 70කට වැඩි පිරිසක් තුවාල ලබලා රෝහල් ගත කරයි කියලත් වාර්තා වෙනවා. මෙතනදී ඉලක්ක කරගෙන තිබුණේ දිලක්ෂි මේ මොහොමඩ් තුමාගේ උපන්දිනයේ දවසේදී විශාල පූජකවරුන්ගේ රැස්වීමක් උත්සවශාලාවක තිබිච්ච මේ හමුව තුළදී තමයි මේ විදිහට මේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ තිබුණේ. මෙතනදී අෆ්ගන් බලධාරීන් විසින් ප්‍රකාශ කරලා තියෙන්නේ IS සංවිධානය එහෙම නැත්නම් ඇෆ්ගනිස්තානය තුළ දැන් ක්‍රියාත්මක වන IS ක්‍රියාකාරවරුන්ගේ වැඩක් වන්නට පුළුවන් කියලා. සමහරුන් මේ තලිබන් වරුන්ටත් මේකේ වගකීම පවරනවා. මීට කලින් ඇෆ්ගනිස්තානයේ බොහොම ප්‍රබලව කටයුතු කළේ තලිබන් සංවිධානය. නමුත් මැද පෙරදිග අනෙකුත් ස්ථානවල IS සංවිධානයේ පසුබැසීමකට ලක් වෙනවත් එක්කම මේ විදිහට අපි දකිනවා ඇෆ්ගනිස්තානයේ තුළ ඒ IS ක්‍රියාකාරකම් උත්සන්න වීමක්. මැද පෙරදිග අනෙකුත් රටවල විශේෂයෙන්ම ඉරාකයේ සහ සිරියාව කියන තැන්වල දැන් IS ක්‍රියාකාරකම් වල පහත වැටීමත් සමගාමීව ඇෆ්ගනිස්තානය තුළ ඔවුන්ගේ ප්‍රහාර වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒක ප්‍රදර්ශනය වෙනවා මේ සතියේ සිදුවෙච්ච කාබුල් නගරේ පූජකවරුන්ට එල්ල කරපු මරාගෙන මැරෙන ප්‍රහාරය.
දැන් ඔබ ඇතැම් වෙලාවට අන්තර්ජාලය හරහා වාර්තා වැඩසටහන් හෝ වීඩියෝ පට හෝ දැකලා ඇති කියලා මා විශ්වාස කරනවා. මේ බාහිර ලෝකයෙන් දැන් මේ වත්මන් මේ දියුණු ලෝකයෙන් සම්පූර්ණයෙන්ම පරිබාහිර වෙලා ඉතාමත්ම ප්‍රාථමික මට්ටමේ ජීවත් වන ගෝත්‍රික කණ්ඩායම් මොන් මේ බාහිර ලෝකයත් එක්ක කිසිම සම්බන්ධකමක් නැහැ. දැන් අපි මේ දේවල් දකින්නේ බොහෝ වෙලාවට ඇමසන් වනාන්තරය ආශ්‍රිතව මේ දකුණු ඇමරිකාවේ. නමුත් මේ බොහොම මෑතකදී අපිට අහන්නට ලැබෙනවා ඉන්දියාවට ආසන්න දූපතක මේ වගේ මේ බාහිර ලෝකයත් එක්ක කිසිම සම්බන්ධතාවක් නැති ගෝත්‍රික පිරිසක් හමුවට ගිය ඇමරිකානු මිෂනාරිවරයෙකුට අත්වනු ඉරණමක් පිළිබඳව. විශේෂයෙන්ම අපි දකුණු ආසියාතික කලාපයෙන් මේ වගේ රටවල් වලට සංක්‍රමණය වෙලා සිටින පිරිසක් විදිහට මේ අපේ මාතෘභූමියේ මව්භූමිය ආශ්‍රිත ප්‍රදේශ වල තාමත් ඉන්නවා මේ වගේ ජන කොට්ටාශ කියලා. මේ සිදුවීමත් ටිකක් විශේෂිත සිදුවීමක් විදිහට ලෝකයා කතාබහ වෙනවා. මම කැමැති යමල් ටිකක් මේ සිදුවීම පිළිබඳව දැනගන්න.
මේ සිද්ධිය වෙන්නේ අන්දමන් දූපත් ආශ්‍රිතව තියෙන කුඩා දූපතක. මේ දූපතේ නම නෝත් සෙන්ටිනල් ඓලන්ඩ්. මේ දූපත තියෙන්නේ ලෝක සිටියෙන් බලපුවාම ඒ ප්‍රධානම අන්දමන් දූපතෙන්ට ටිකක් උතුරෙන් පිටරලා තියෙන තව කුඩා දූපතක්. මේ දූපත ඉන්දුනීසියාවට කිට්ටුවෙන් පිටරලා තියෙන්නේ. නමුත් මේකේ පරිපාලනය සහ මේකේ අයිතිය තියෙන්නේ ඉන්දියාවට. ඉතින් මේ පෞගිය සතියේ ඇමරිකානු පුරවැසියෙක් ජෝන් ඇලන් කියන අවුරුදු 27ක තරුණේ ඔහු උත්සාහ කළා තියෙනවා මේ දූපතට ගමන් කරලා මේ දූපතේ ඉන්න වැසියන්ව ක්‍රිස්තියානු ආගමට හරවා ගැනීමේ වැඩපිළිවෙලක් කරන්නට. ඉතින් ඔහු පළවෙනි දවසේ උත්සාහ කරා මේ දූපතට ගමන් කරන්නට. මේ සඳහා ඔහුට අන්දමන් දූපතේ හිටපු වීවරෙන් උදව් කළ තිබුණා මේ නෝත් සෙන්ටිනල් ඓලන්ඩ් එක කිට්ටුවට එන්නට. නමුත් මේ වීවරේනුත් ඔහුව මේ සෙන්ටිනල් දූපතට රැගෙන ගියේ නැහැ. නමුත් ඒ දූපත කිට්ටුවෙන් නතර කරලා ඔහුට වෙනම ඩිංගි යාත්‍රාවකින් ගමන් කිරීමට සලස් කරලා තිබුණා. පළවෙනි දවසේ ඔහු සෙන්ටිනල් දූපතට යනකොට ඔහුට ඒ දූපතේ හිටපු ගෝත්‍රිකයන් විසින් ප්‍රහාරයක් එල්ල කළ තිබුණා. ඔහු විසින් රැගෙන ගිය බයිබලයටත් හානි කළ තිබුණා. පසුව ඔහු නැවතත් ඔහුගේ ඩිංගි යාත්‍රාවට ඇවිල්ලා එක රැයක් මේ නෝත් සෙන්ටිනල් දූපත කිට්ටුව ගත කරලා පහුවෙන්දා නැවතත් තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මේ ගෝත්‍රිකයන් හමුවීමට ගිහිල්ලා තිබුණා. ඒ අවස්ථාවේදී ඔහුට දුනු වලින් ප්‍රහාර එල්ල කළා. ඔහු ජීවිතක්ෂයට පත් වුණායි කියලා වාර්තා වෙලා තිබුණා. නමුත් මේ වෙනතුරුත් දිලුක්ෂි මේ පුද්ගලයාගේ මේ ජෝන් ඇලන් කියන ඇමරිකන් ජාතිකයාගේ සිරුර ලබා ගැනීමටවත් ඉන්දිය බලධාරීන්ට මේ දූපත කිට්ටුවට යන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ දූපතේ ඉන්න ගෝත්‍රිකයන් කිසිම විදිහකින් අනෙකුත් ජන කොට්ටාසන් සමග කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නේ නැති තනියම මේ තමන්ගේ ජීවිතය ගත කරන පිරිසක්. ඉතින් ඇත්තටම දිලෘක්ෂ මේ දූපතේ ඉන්න ජනගහනය පිළිබඳවත් ඉන්දියානු බලධාරීන්ට හරි අගෙයිමක් නැහැ. ඔවුන් අනුමාන කරනවා මෙතන 150ක විතර ගෝත්‍රික පිරිසක් ඉන්නවය කියලා. නමුත් ඒ කිට්ටුවටවත් යන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම 2004 ආසියානු සුනාමිය ඇති වෙච්ච අවස්ථාවේදීත් ඇමරිකානු බලධාරීන්ට හෙලිකොප්ටරයක්වත් යවන්න බැරි වුණා මේ දූපතට. මේ දූපතට මොකද උනේ කියලා බලන්න. මොකද ජීවත් වෙන කණ්ඩායම ඉතාමත්ම වහනක විදියට හෙලිකොප්ටර් යානාවලටත් පොළු බුගුරු වලින් පහර දීලා ගලවගෙන තිබුණා. ඉතින් මේ මේ ගෝත්‍රිකයන් සම්බන්ධයෙන් කියනවා නම් දිලුක්ෂි, ඉන්දියානු බලධාරීන් විශ්වාස කරනවා මේ ගෝත්‍රික කණ්ඩායම දැනට අවුරුදු 60,000කට විතර කාලයකට ඉස්සෙල්ලා අප්‍රිකානු මහද්වීපයෙන් සංක්‍රමණය වෙලා මේ ප්‍රදේශයේ පදිංචි වුණාය කියලා. මේ ප්‍රදේශය විදේශිකයන්ට පමණක් නෙමෙයි ඉන්දියානු පුරවැසියන්ටත් තහනම් කලාපයක් කරලා තියෙනවා. මේ දූපතට කිලෝමීටර් 5ක ප්‍රමාණයට කිසිම ධීවර යාත්‍රාවකටවත් ඇතුළින් තහනම් කළයි තියෙන්නේ. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි මේ ජෝන් ඇලන් කියන ඇමරිකානු පුරවැසියා මේ දූපතට ගමන් කරලා මේ ගෝත්‍රික කොට්ටාසය සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සාහ කරලා තියෙන්නේ. මේ කාරණාව නිසා ඇත්තටම දිලෘක්ෂර ඔබ කිව්වා වගේ සාමාන්‍ය ජන කොට්ටාසයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්න මේ ගෝත්‍රික පිරිසක් පිළිබඳව ඇත්තටම ලෝකයේ අවධානය යොමුනේ මේ ජෝන් ඇලන් කියන පුද්ගලයා ගත්තු උත්සාහය නිසායි.
ඇත්තටම මේ ජෝන් ඇලන් කියන මේ මිෂනාරිවරයාගේ අභාවය පිළිබඳව කනගාටු වෙනවා. නමුත් ඇත්තටම ලෝකයේ මෙතරම් දියුණුව තියෙද්දිත් මේ වගේ සමාජ ජාලා මාධ්‍ය හරහා තාක්ෂණය හරහා දැන් මේ වෙනකොට රටකින් තවත් රටක යුද්ධයක් මෙහෙවීම දක්වා තාක්ෂණයේ දියුණුව වෙලා තියෙද්දි මේ තරම් අවිගනුදුණු අවිවෙළඳාම ලෝකයේ පුරා ප්‍රචලිත වෙලා තියෙද්දි බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම මිදුණු ජන කොට්ටාශයක් දුණු ඊතලවලින් විදලා තමන්ගේ සතුරා ඝාතනය කිරීම පිළිබඳව අසන්නට ලැබීම ඇත්තටම ඉතාමත්ම අසාමාන්‍ය කාරණාවක් අද ලෝකයේදී හැ බලදි. නමුත් තාමත් ලෝකයේ මේ වගේ ප්‍රාථමික දේවල් සිද්ධ වෙනවා. එයත් අපූර්වතම තොරතුරක් අපිට මේ සතියේදී වාර්තා වෙනවා. අමල් අපි ස්තුතිවන්ත වෙනවා ලෝකයේ අලුත්ම තතුවිත්ති සමීප කරන්නට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අපි හැමනම් නැවතත් හමු වෙන්නේ ලබන සතියේ සිකුරාදා. ඔබට බොහොම ස්තුතියි. ආයිබෝවන්.
ආයිබෝවන් දිලෘක්ෂි.
Hear more stories in your language by visiting sbs.com.au.